ආයුබෝවන් මගේ පුතේ. ඔබ මේ එක්වී සිටින්නේ ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් ඉදිරිපත් කරන ඌව ගුරු ගෙදර වැඩසටහන් මාලාව සමගයි. අද ඔබට නියමිත පාඩම් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළව. ඔබගේ පෙළ පොතෙහි 11 වසර 11 වෙනි පාඩම. ඔබට මතක ඇති මීට පෙර මේම පාඩම යම් හඳුන්වා දීම සිද්ධ කරාම විසින්. මොකද්ද පාඩම් පුතේ? පිටු අංක 108 සෞඛ්‍යමත් ආහාර පරිභෝජනය කරමු. එතනදී අපි කතා කරා ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව. එහෙමත් නැත්නම් ෆුඩ් සේෆ්ටි ගැන. ඒ වගේම මෙකී ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධක ගැන කතා කරා. ඊළඟට ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ අවධානය යොමු කළ යුතු අවස්ථා කීපයක් පිළිබඳ කතා කරා. එහෙනම් දරුවනි මතක ඇති. එහෙමනම් අපි පිටු අංක 112 පාඩමේ ඉතුරු කොටසට පිවිසෙමු. මාතෘකාව ආහාර නරක් වීම. ඔබ නරක් වූ ආහාර පිළිබඳ අවධානය යොමු කළා තියෙනවද? නරක් වූ ආහාර පිළිබඳ ඔබට යම් දැනුමක් තියෙනවද? කියන්නකෝ බලන්න පුතේ. හිතන්න බලන්න චුට්ටක්. ආහාර නරක් වීම. නරක් වෙච්ච ආහාර දැකලා තියෙනව නේද? ආහාර නරක් වීම කියලා කියන්නේ පුතේ පරිභෝජනයට නුසුදුසු ඕනෑම ද්‍රව්‍ය ආහාරය තුල පැවතීම. ආහාර නවත් නරක් වීම නැත්නම් දුෂ්‍ය වීම ලෙස කියනවා. මොකද්ද පුතේ? පරිභෝජනයට සුදුසු නොවන ඕනෑම ද්‍රව්‍ය ආහාරය තුල අඩංගුව පැවතීම ආහාර නරක් වීම, එහෙම නැත්නම් ආහාර දුෂ්‍ය වීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට මගේ පුතේ ආහාර නරක් වෙච්ච ඒවා දැකලා තියෙනවා නම් කියන්නකෝ බලන්න ආහාර නරක් වෙන්න හේතු වෙන්නේ නැත්තේ මොනවාද කියලා. ආහාර නරක් වෙන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි පුතේ සෘජුජීවී ක්‍රියාකාරීත්වය. පුස්පැදීම වගේ දේවල්. තේරුණාද? ඊළඟ අවස්ථාව තමයි මහා ජීවීන්ගේ ක්‍රියාව. මොකද්ද පුතේ මහා ජීවීන්ගේ ක්‍රියාව? එහෙම නැත්නම් වෙනස් සතුන්ගේ ක්‍රියාව. සෘජුජීවී කියනකොට කවුද වෙන්න පුළුවන්? දිලීල, බැක්ටීරියා වගේ වෙන්න පුළුවන්. මහා ජීවීන් කවුද? සුත්‍ර ජීවීන් නොවන අය කවුද? මීයන්, කැරපොත්තන්. ඒ කට්ටිය නිසාත් ආහාර නරක් වෙන්න පුළුවන්. අනෙක් අවස්ථාව තමයි පුතේ ආහාර හා පරිසරය අතර සිද්ධ වෙන අන්තර්ක්‍රියා හේතුවෙන් ආහාර නරක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කහට පිපෙනෝ සමහර ආහාරවල පරිසරය තියෙනකොට නේද පුතේ? ඊළඟට තෙල් මුඩු රහක් එනවා. ඒත් මොකද්ද? පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා නිසා සිද්ධ වෙච්ච දේවල්. කොහොමද මගේ පුතේ ආහාර නරක් වුණාම අඳුනගන්නේ? අර ඔයාලා මතක් කරපු නරක් වෙච්ච ආහාර මතක් කරද්දී කොහොමද ඔයාලා ඒක නරක් වුණා කියලා අඳුරගත්තේ? පොඩ්ඩක් දිවේ ගාලා බැලුවා. රසයේ පොඩි වෙනසක් තියෙනවා. ආහාර නරක් වෙලා අපි ස්වභාවයෙන් ඒ ආහාරයෙන් ලැබෙන රසය නෙවෙයි ලැබෙන්නේ. ආහාර නරක් වෙලා ඊළඟට පාට බැලුවම පොඩි පාටේ වෙනසක් තියෙනවා. අපි එතකොට පොඩ්ඩක් බලනවා නරක් වෙලාද කියලා. ඊළඟට හොදි එකක් එහෙම මතක් කරන්නකෝ. ඇලෙන සුළු හොදි නෙවෙයි සමහර ආහාරවල තියෙනවා. ඇලෙන සුළු නානු ගතිය. තේරුණාද? බණ්ඩක් එහෙම නරක් වෙලා කියනෝ නෙවෙයි මං මේ. හරිද? බණ්ඩක්වත් නරක් වෙන්න පුළුවන්. ඒක ස්වභාවයෙන් මේ ඇලෙන සුළු ගතිය තියෙනවා. සමහරලාට වෙනත් ආහාරවල මේ ඇලෙන සුළු ගතියක්. ඒකේ නොතිබෙන ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඊළඟට පොඩි ගඳේ වෙනසක් තියෙනවා. ආහාරය ඇරලා බලද්දිම කැම පැකට් එක දිග ඇරිද්දිම ගඳේ වෙනසක් තියෙන්න පුළුවන්. දුගඳක් ඇති වෙන්න පුළුවන්. ආහාර නරක් වුණොත් මොකද වෙන්නේ පුතේ? ආහාර නරක් වුණොත් එහෙම විවිධ අයහපත් ප්‍රතිඵලත් විඳින්න වෙනවා. පළවෙනිම දේ තමයි පුතේ රෝග ඇති වෙනවා. ರೋಗ ಎತ್ತಿವೆನವ ಮುಣ ಬಗ್ಗೆ ರೋಗದ ವಮನೆಯ ಪಾಚನೆಯ ಬಗ್ಗೆ ರೋಗಿ ತತ್ಯ ನೆತಿವೆನ್ನ ಪುಳುವ ಈಲಂಗಟ ಆಹಾರ ಅಪತೆಯನೋ ವಿಸಿಕರಣವೆನವ ಉಯಪು ಆಹಾರ ವಿಸಿಕರಣವೆನೋ ಕಾಟವತ್ ಪರಿಭೋಚನೆ ಕರಣವೆನ್ನೇ ಅಪತೆಯನೋ ಆಹಾರ ಅಪತೆಯಾಮ ಹೊಂದದೆ ಅದ್ದ ಈಲಂಗಟ ಅಪತೆಯನ ನಿಸ್ಸ ಆರ್ಥಿಕ ಪಾಡು ಸಿದ್ಧವೆನು ಅಪತೇ ಗಿಯಪು ಆಹಾರಯಟ ತಪಿ ವಿಯದಂಕರ್ಲತಿಯನು ಸಕಸ್ಕರಣ ಮಹಾನ್ಸಿ ವಿರಾತಿಯನು ಆಹಾರೇ ಗುಣಾತ್ಮಕ ಭವ ಅಡುವೆನು ಆಹಾರೇ ಅಡಂಗು ಪ್ರೋಟೀನ್ ಏವಗೆ ಅನೇಕ ಸಂಘಟಕ ಜೀರ್ಣೆ ವಿಲಾತಿಯನ್ನು ಪುಳುವಂ ಆಹಾರ ನರಕ್ವೀಮ ನಿಸ ಏವಾಯ್ತಿಯನ್ ರಾಸಾಯನಿಕ ಸ್ವಭಾವ ವಿನಸ್ವಿಲಾತಿಯನ್ನು ಪುಳುವ ಎಹೆಮುನು ಅಪಿ ಬಲಾಪುರತ್ವೇನ ಪೋಷಣೆ ಆಹಾರೇ ತುಳಿ ಲಬಾಗನ್ನು ಪುಳುವಂ ವೈದ ಬೆಹೆ ಈಲಂಗಟ ಅಪಿ ಸಾಕಾಚ್ಚಾ ಕರ್ಮ ಪುತೇ ಆಹಾರ ಬಾಲಕಿರೀಮಗೆನ ಮೇ ಮಾತೃಕಾ ವೆನವೆನಮ ಒಬ್ಬ ದನಗತಯುತುಯಿ ಮೊಕದ ಮೇ ಮಾತೃಕಾ ಸಂದಹ ನಿರ್ವಚನ ಸಪೆಯನ್ನು ಒಬ್ಬ ದನಗತಯುತುಯಿ ತೆರುಣಾದ ಆಹಾರ ಬಾಲಕರಣೆಯನ್ನು ಕುಮಕ್ತ ಒಬೆಂಗ್ ಅಹಣ್ಣ ಪುಳುವಂ ಅಪೋಸ ಸಾಪೆಲ ಪ್ರಶ್ನೆ ಪತ್ರೇಟ ಒಬ್ಬಟ ಏಟ ಪಿಡುತುರ ದಿಯುತುಯಿ ಆಹಾರ ಬಾಲಕರಣೆಯ ಮುಖಾಕ್ತ ಈಟ ಪಾಸೆ ಆಹಾರ ವಿಷವೀಮ ಮುಖಾಕ್ತ ಆಹಾರ ನರಕ್ವೀಮ ಮುಖಾಕ್ತ ವಿನವಿನ ಮಹದುನಾಗತ ತಿಬಿಯುತುಯಿ ಹೆಮ ಅವೃದ್ಧಿಮ ಅನಿವಾರ್ಯ ಪ್ರಶ್ನೆಯ ತರೇ ಮತಕ ತಬಾಗತಯುತುಯಿ ಆಹಾರ ಬಾಲಕಿರಿಯ ಹಿಮನೆತ್ತಂಗ ಅಪಿ ಮೇಕಡೆ ಕೇನ ಫುಡ್ ಅಡಲ್ಟರೇಷನ್ ಕೇಳ ಆಹಾರೇತಿಯನ ಗುಣಾತ್ಮಕ ಬವಟ ಅಡುಕರಣ್ಣ ಹೇತುವನ ಆಕಾರೇಟ ಸಿದುಕನ್ನ ಕ್ರಿಯಾವೇಟ ತಮೈ ಅಪಿ ಕಿಯನ್ನ ಆಹಾರ ಬಾಲಕಿರೀಮ ಕಿಯಲ ಗುಣಾತ್ಮಕ ಭಾವೇ ಅಡುಕರಣ್ಣ ಸಿದುಕನ್ನ ಕ್ರಿಯಾ ಮುನಾದಮಿ ಉದಾಹರಣೆ ಕಿವಹಮ ಒಯಾಲಟ ತೇರೆ ಆಹಾರ ಬಾಲಕಿರೀಮ ಸಂದಹ ಸಮಹರು ಆಹಾರೇಟ ಮುನಾದ ಕರನ್ನೆ ರಾಸಾಯನಿಕ ದ್ರವ್ಯ ಏಕತುಕರಣ ವಿವಿಧ ರಾಸಾಯನಿಕ ದ್ರವ್ಯ ಏಕತುಕರಣ ಮೇಘ ನಿಸ ಆಹಾರೇ ತಿನ ಗುಣಾತ್ಮಕ ಭಾವೇಟ ಹಾನಿ ಸಿದ್ಧವೆನ್ನ ಪುಳುವ ಗಮ್ಮಿರಿಸ್ ಟಿಕ ಗಣ ಪೆಪೊಲ್ಲಟ ಗಣಂದ ನೇ ಸಮಹರು ಗಮ್ಮಿರಿಸ್ ಸೆಟವೆನ್ನುವಟ ಪೆಪೊಲ್ಲಟ ಏಕತು ಕರಣ ಈಲಂಗಟ ಪಹುಗಿಯ ಕಾಲ ಅಹಲ್ ಎಹುಗ ಒಬ್ಬ ಕಿರಿಪಿಟಿ ವಲ್ಟ ಮೆಲಮೈನ್ ಏಕತು ಕರಣ ಕಿಯಲ ಎಹುವ ನೇದ ಈಲಂಗಟ ತೇಕೋಲ ವಲ್ಟ ಕೃತಿಮಕ ವರ್ಣಕ ರಸಕಾರಕತ್ಯೋದನ ಇವಗೇಮ ಅಹಕದಾನ ಅಪದ್ರವ್ಯೋದನ ಗುಣಾತ್ಮಕ ಭಾವಯ ಪಾವತಿಯಿದ ಅಪಿ ಬಲಾಪುರತ್ವಿನ ಪೋಷಣೆ ಅಪಿಟ ಲಭ್ಯಯಿದ ಈಲಂಗಟ ಮಿರಿಸ್ಕುಡು ಗಮ್ಮಿರಿಸ್ಕುಡು ಬಾಲಕರನ್ನ ಮುಖದ ಕರನ್ನೆ ಪಾಂಪಿಟಿ ಹಾಲ್ಪಿಟಿ ಎಕತು ಕರಣ ಅನಿತ್ ಕಾರಣಾವ ದರುವನೆ ಒಬಟ ಮತಕೇತಿ ಕಹ ಪಸುಗಿಯ ದವಸ್ಸಲ ಕಹ ಮೇವನ ಕಡ ಪೊಡ್ಡತ್ತೀನ ಕಟ್ಟಿ ಕಿವನೇ ಅಪಿ ಕಹವಲಿಂ ಬಲಾಪುರತ್ ವೆಚ್ಚದೇ ಲಭ್ಯನ್ನತಿ ವೆನ್ನ ಹೇತುನ ಮೊನಾದ ಕಹವೆನೂಟ ಸಮಹರು ಪಾಂಪಿಟಿ ಎಕತು ಕರ ತವ ಸಮಹರು ವೆನ ಅಮುದ್ರವ್ಯ ಎಕತು ಕಲ್ಲುಲ್ಲ ಕಹ ಪಾಠಗತ್ತ ವರ್ಣಕಾರಕ ಎಕತು ಕಲ್ಲ ಕಹ ಪಾಠಗತ್ತ ಈಲಂಗಟ ತಿರುಗು ಪಿಟಿ ಬಾಲಕರನ್ನ ಮಂಜೊಕ್ಕ ಪಿಟಿ ಯೋಧನು ಒಣ್ಣು ಒಗೆ ದೇವ ಉದಾಹರಣೆ ಕಿವಹಮ ಆಹಾರ ಬಾಲಕರನ್ನೇ ಪಿಡಿವಾದ ಒಬ್ಬಟಿ ಅಮ್ಮ ಅವಬೋಧ ಕೆನ್ನತಿ ಆಹಾರೇತಿಯನ ಗುಣಾತ್ಮಕ ಭಾವೇಟ ಪೋಷಣ ಭಾವೇಟ ಹಾನಿವನ ಪರಿಧಿ ಸಿದುಕರ್ಣ ಕ್ರಿಯಾ ಆಹಾರ ಬಾಲಕಿರೀಮ ಕಿಯನ್ನಿ ಆಹಾರ ಬಾಲಕಿರೀಮ ನಿಸ ವಿವಿಧ ಗೆಟಲು ವಲಟ ಮೂನಪಾನ ಮುನಾದ ಪುತಿ ಆಹಾರ ಬಾಲಕರಹಮ ಸೌಖ್ಯಟ ಅಹಿತಕರವೆನ್ನ ಪುಳುವ ಬಾಲಕರ್ನಲದ ಆಹಾರ ಭಾವಿತೆಯ ಗಣೀಮ ಹೇತುವಿನ್ ವಿವಿಧ ಅಪಹಸುತಾಯತಿವೆನವ ಕೋಡಿಯಲ್ ವೇಲ್ಟ್ ಏಕತುಕಲ ಟಾಟ್ರಸಿನ್ ಮಗಿನ್ ಮುಖದವೆನ್ನಿ ರಾತ್ರಿಯಟ ನಿದಾಗ ನಿಯಮ ಅಪಹಸುವೆನು ಸಮಹಾರ ಆಹಾರ ಕಾಲ ರೇಟ ನಿಧಿಯನ್ನ ಬೇ ಕಡಿಂಗ್ ಅಪಿ ಕೇವುತ್ತೆ ಹಿಮ ಸಮಹಾರ ಆಹಾರ ರೇಟ ನಿಧಿಯನ್ನ ಬೇ ಸೌಖ್ಯ ರಹಿತಕರ ಇಲಂ ಕಾರಣಾವ ಪೋಷಣ ಗುಣೆ ಅಡುವೆನು ಅಪಿ ಬಲಾಪುರತ್ವೇನ ಪೋಷ್ಯ ಪದಾರ್ಥ මිකි බාල කරන ආහාර තුල නොපැවතිය හැකි. ඒ වගේම හිතන්නකෝ කිරි.
ඔබ ලබා ගන්නා වූ කිරි බෝතලයට
දියර කිරිය එකතු කරලා තියෙනවා. දැන් අපි කිරි වලින් ගන්න පෝෂණයයි ජලයෙන් ගන්න පෝෂණයයි දෙක. අපි කිරි වීදුරුවක් බොන්නේ කිරි වීදුරුවක තිබිය යුතු කැලරි ප්‍රමාණය එකී පෝෂණ ගුණයෙන් පවතිනවා කියලා හිතාගෙන. හැබැයි ඒකෙන් භාගයක් වතුරනවා. අර කියන පෝෂණය ඔබට ලැබෙයිද? ඒ වගේම සමහර අයඩින් අඩංගු නොවන ලුණු, අයඩින් සහිත ලුණු කියලා ලේබල් කරලා වෙළඳපළට නිකුත් කරනවා. ඔබ හිතන්නේ ඔබ ඔබේ ශරීරයට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබාගෙන කියලා. හැබැයි ගැටලුවක් දරුවනේ. ඒ තුල අයඩින් ප්‍රමාණය අඩංගු වෙලා නැහැ. එහෙම වුණොත් එහෙම මොකද වෙන්න පුළුවන්? පෝෂණ ගුණය අඩු වෙන්න පුළුවන්. තුන්වෙනි ගැටලුව විදිහට අපිට දකින්න පුළුවන් ආර්ථික පාඩු සිද්ධ වෙනවා. හිතන්නකෝ බාල කරනවා මේ දවස්වල අපි කියනවා කහ බාල කරලා. කහ වලට මෙහෙම දාලා බාල කරලා. මොකද කරන්නේ? ඒ බාල කරලා තියෙන කඩවල් වලින් හරි ඒ ලේබල් එක ගහලා ආපු කහ පැකට් හරි ජනතාව මිලදී ගනීද? නෑ, ප්‍රතික්ෂේප කරනවා. එතුලින් මොකද වෙන්නේ? ආර්ථික පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නඩු පවරනවා. සමහල්ලාට නිෂ්පාදනය තහනම් කරනවා. මතක ඇති නේද පසුගිය දවස්වල පොල් තෙල් කතාව? ඒ කාලෙත් මොකද කරේ පුතේ? සමහර පොල් තෙල් නිෂ්පාදනය තහනම් කරා. හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි බලමු පුතේ, ආහාර බාල කරාට පස්සේ අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නත් ඕනනේ. නැත්තම් ඉතින් කිසිම එකක් නැතුව අපි බාල කරන ලද ආහාර ගෙනල්ලා ආහාරයට ගන්න පුළුවන්. බාල කරපු ආහාර අඳුනගන්නේ කොහොමද පුතේ? කියන්නකෝ බලන්න, කල්පනා කරන්නකෝ. බාල කරන ලද ආහාර අඳුනගන්නේ කොහොමද? අපි ආහාර බාල කිරීම හඳුනාගන්න රසායනික භෞතික ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මොනවාද පුතේ? අපි ආහාරවල වර්ණේ බලලා කියන්න පුළුවන් මේක බාල කරලාද, මොකද කරලා තියෙන්නේ. අපි දැන් බලාපු ආහාර ඒ ලබා ගන්න ආහාරයට අදාළ වර්ණයක් තියෙනවා. සමහර විට කොච්චර උත්සාහ කරත් ඒ වර්ණය මෙයාට දෙන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ආහාරවල හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පුතේ සුවඳ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කහ එකේම අඳුර ගන්න අපිට පුළුවන්. කහවල තියෙනවා සුවඳ. ඒකට ආවේනික. ඊළඟට අතගාල බල්ල බලන්න පුළුවන්. මොනවාද මේ, හරි එකද? පුළුවන් නේද පුතේ? ඒ වගේම ආහාර බාල කිරීම හඳුනාගත හැකි සරල ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පිනේරේකින් හලලා. පිනේරේකින් හැලුවට පස්සේ වීදුරු කෑලි, යකඩ, ලෝහ, ප්ලාස්ටික්, ලී, ගල්, වැලි වගේ දේවල් වෙන් කරලා ගන්න පුළුවන්. විවිධ ශාක කොටස්, කැරපොත්තන්, ගුල්ලන්, කෘමීන් ඉන්නවනම් පෙරිලා එනවා. හලුවට පස්සේ ඊළඟට ගඳ සුවඳ බැල්ලා. ෆෝමලින් වගේ දේවල් ආහාරයට එකතු කළා නම් සැර දුගදක් එනවා. මොනාටද ෆෝමලින් දාන්නේ? මළුවරට පිටි කලවම් කරපු නොකරපු කෝපු කුඩු වලින් සුවඳෙහි වෙනසක් තියෙනවා. ඊළඟට තව හඳුනා ගැනීමේ ක්‍රමයක් තමයි මම අර කිව්වේ හැඩය, වර්ණය. මාළු වගේ ආහාර වලට ෆෝමලින් එකතු කරාම මොකද වෙන්නේ? රත්ත්‍ය වෙනස් වෙලා මලානික පැහැයක් ගන්නවා. හරි පුතේ. ඊළඟට අපි බලමු පුතේ, ආහාර විෂ වීම කියන්නේ මොකද්ද කියලා. ෆුඩ් පොයිසනින්, ආහාර විෂ වීම. සමහරුන්ට ආහාර විෂ වෙන අවස්ථා තියෙනවා. ආහාර පානවල අඩංගු විෂ ද්‍රව්‍ය. ආහාරවල අඩංගු විෂ ද්‍රව්‍ය මතක තියාගන්න. විෂ ද්‍රව්‍යයක් ආහාර පාන සමග ශරීරගත වීම නිසා ඇතිවෙන රෝගකාරක තත්ත්වයක් ආහාර විෂ වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමහර වෙලාවට ජලයේ විෂ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් පුතේ. ආහාර විෂ වීම නිසා බඩ රිදීම, කරකැවිල්ල, වමනය, උණ ආදී රෝගී ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ආහාර විෂ වීම ස්වභාවයෙන්ම ආහාරවල අඩංගු දේවල් නිසා සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම වගාවේදී, නිෂ්පාදනයේදී, ආහාර සකස් කිරීමේදී එකතු කරන විවිධ ද්‍රව්‍යයන් හේතුවෙන් ආහාර විෂ වෙන්න පුළුවන්. ආහාරවලට විෂ ද්‍රව්‍ය එකතු වෙන අවස්ථා මොනවාද කියලා අපි බලමුකෝ. පළවෙනි අවස්ථාව තමයි පුතේ ස්වභාවිකම විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වීම. මොනවාද මේ ස්වභාවිකම විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර? ඈ පුතේ මොනවාද? මඤ්ඤොක්ක, ගෝවා, ඒ වගේම සමහර පියලි වර්ගවලත් අඩංගු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ල කිව්වේ කලින් පාඩමකදී මතක් කරේ මඤ්ඤොක්ක එහෙම උයද්දි කොහොමද උයන්න ඕන කියලා. කොහොමද මඤ්ඤොක්ක උයන්නේ? මගේ දරුවෝ ටික දන්නවා දැන් කොහොමද කියලා. පාරිසරික සාධක නිසා ආහාර විෂ වෙන්න පුළුවන්. මොනවාද පාරිසරික සාධක? අර අර්ථාපල්ල අර එහෙම කොළපාට වෙන්නේ. මේ නිෂ්පාදනය වෙන්නේ විෂ සංයෝගය. හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන්. ඒ වගේම ආහාර මත සුදු ජීවීන් වැඩි වීම නිසා සමහර ආහාර විෂ වෙන්න පුළුවන්. ඔබ දන්නවා රට කජු හැම කද්දි කකා කකා යද්දි සමහර ඇටයක් එහෙම හැපෙනකොට පොඩි අකමැති හැඟීමක් අකමැති රසයක් දැනෙනවා කටට. ඒ වගේම රට කජු වල කළු පුස් ඇති වෙලා තියෙනවා දැකලා ඇති. මේ කවුරු නිසාද? සුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවෙන දෙයක්. ඒ වගේම වගාවේදී යොදන කෘමිනාශක, පලිබෝධනාශක නිසා ආහාර විෂ වෙන්න පුළුවන්. අනිත් කාරණාව පිසීමේදී ඔබ අතින් ආහාර විෂ විය හැකි. කොහොමද? ඇලුමිනියම් භාජනවල උයන්නවද අපි අඹ, අච්චාරු වගේ ඇඹුල් සහිත ආහාර? විනාගිරි හැම දාන ආහාර උයනවද? නෑ. ඇයි ඒ? මේ අම්ල ඇලුමිනියම් සමග අන්තර්ක්‍රියා කරනවා. ඊළඟට කෝපි, මාස්, අලපිති වගේ ආහාර පමණ ඉක්මවලා පුළුස්සනකොට මොකද වෙන්නේ? විෂ වර්ග නිෂ්පාදනය කිරීම නිසා තිත්ත ගතියක් ඇති වෙනවා. අනෙත් එක එකම තෙලෙහි නැවත නැවත බැඳෙනකොට මොකද වෙන්නේ? අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපි බලමු ආහාර විෂ වීමට බලපාන සාධක මොනවාද කියලා. පළවෙනිම සාධකී බැක්ටීරියා, වෛරස්, ඒ වගේම දෙවෙනි සාධකයේ විදිහට දූලක. මොනවාද පුතේ මේ දූලක කියන්නේ? බැක්ටීරියා වෛරස් කියන්නේ සුත්‍ර ජීවීන් දෙගොල්ලෝ. මොනවාද මේ දූලක කියන්නේ? ආහාරයට එකතු වෙලා තියෙන බැක්ටීරියාවල පරිවෘතීය ක්‍රියාවලියේදී මුදා හරින විෂ ද්‍රව්‍ය දූලක. මොනවාද පුතේ? යම් ආහාරයක තියෙනවා නම් බැක්ටීරියා, එම බැක්ටීරියාවල පරිවෘතීය ක්‍රියාවලියේදී නිපදවන මුදා හරින විෂ ද්‍රව්‍ය තමයි දූලක කියන්නේ. ඒ වගේම පුතේ යම් ආහාරයක් ප්‍රමාණවත් උෂ්ණත්වයට පිසගත්තොත් විෂ සහිත බැක්ටීරියා මෙන්ම ඔවුන් විසින් නිපදවන විෂ ද්‍රව්‍යද විනාශ වෙලා යනවා. මේ විෂ සහිත බැක්ටීරියා විනාශ වීමට නම් විනාඩි 1-2 පමණ රත් කිරීම ප්‍රමාණවත් උනත් විෂ දූලක විනාශ වෙන්න නම්
සෙල්සියස් අංශක 60කට වැඩි උෂ්ණත්වයක විනාඩි 30ක් පමණ රත් කළ යුතුයි. තේරුණාද පුතේ? හරි. ඊළඟට ආහාර විෂ වෙන්න බලපාන අනෙත් සාධකයේ තමයි පුතේ රසායනික ද්‍රව්‍ය. ආහාර සියල්ලම රසායනික සංයෝග වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම අපේ ශරීරයේ විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා. හැබැයි ආහාර විෂ වීමට අදාළ රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ ආහාරයේ කොටසක් ලෙස ස්වභාවිකව අඩංගු නොවන ආගන්තුක රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය ආහාරයට එක් වූ විට මෙම රසායනික ද්‍රව්‍ය ආහාරයට එක් වූ ඒවා එහෙම නැත්තම් ආහාරයේ රස, සුවඳ, වර්ණය ලබා ගන්න, ඒ වගේම කල් තියා ගන්නත් එක් කරපු දේවල්, දැනුවත්ව එක් කරන ලද දේවල්. ඒ වගේම පුතේ උදාහරණයක් විදියට මඤ්ඤොක්කා, සෝයා බෝංචි වතුරේ පොඟවලා ගන්නකොට මොකද වෙන්නේ? එහි ස්වභාවිකම අඩංගු විෂ ඉවත් කරගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. ආහාර අසාත්මිකතාවය. ෆුඩ් ඇලර්ජි. අසාත්මිකතාවය කොහොම වෙතත් ඇලර්ජි කිව්ව ගමන් මතක් වෙනවා ඇති මොකද්ද මේ කියන්නේ කියලා. ඔබ දන්නවා සමහර ආහාර වර්ග ගත්තහම සමහරුන්ට කහන්න පටන් ගන්නවා. පළු දාන්න පටන් ගන්නවා. වමනේ වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. මොකද මෙහෙම වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ දේහ ප්‍රතිශක්ති කරන පද්ධතිය එම ආහාර වලට එරෙහිව අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවා. එතකොට තමයි ආහාර අසාත්මිකතාවයක් කියන්නේ. මොකද්ද පුතේ ආහාර අසාත්මිකතාවයක් කියන්නේ? දේහ ප්‍රතිශක්ති කරන පද්ධතිය යම් ආහාර වලට එරෙහිව අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වීම. ඒ වගේම පුතේ ඕනම ආහාරයක් පරිභෝජනයට ගත්තහම අසාත්මික ලක්ෂණ පහළ වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. සමහර එකම ආහාරයක් වුවද විවිධ පුද්ගලයන්ට බලපාන ආකාරයත් විවිධ වෙනවා. එක් අයෙකුට අසාත්මික වෙන ආහාරයක් අනෙක් කෙනාට නොවෙන්න පුළුවන්. ආහාර අසාත්මිකතාවයට හේතු වෙන දේවල් මොනවාද කියලා බලමු. පළවෙනි දේ තමයි ආහාරයේ අඩංගු විශේෂිත සංඝටක. මොනවාද? සමහර ආහාරවල විශේෂ සංඝටක අඩංගු වෙනවා. මෙම නිසා මේ සංඝටක ශරීරයේ ප්‍රතික්‍රියාවන් සිද්ධ කරලා රෝග ලක්ෂණ ඇති කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වයින්, චීස්, ඊස්ට් නිස්සාරක මේ වගේ. ඊළඟට ආහාර අසාත්මික වෙන්න පුළුවන් තවත් හේතුවක් තමයි ආහාර සංරක්ෂණයේදී පිටතින් යොදන ලබන රසායනික ද්‍රව්‍ය. සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆයිඩ් වගේ දේවල්. අනිත් අවස්ථාව තමයි පුතේ හේතු වෙන දේ තමයි සමහර ආහාර ද්‍රව්‍ය ජීර්ණ කිරීමේ අපහසුතාව. සමහර පුද්ගලයන්ට ලැක්ටෝස් අඩංගු ආහාර එහෙම ජීර්ණ කිරීමේ අපහසුතාව තියෙනවා. ඒ වගේම බොහෝ ලදරුවන්ට, කුඩා දරුවන්ට කිරි ආහාර පහසුවෙන් ජීර්ණ කර ගැනීමේ හැකියාව තිබුණත් වැඩිහිටියන්ට ඒක ටිකක් අමාරුයි. අනිත් කාරණාව අධික තන්තු සහිත ආහාර සමහරුන්ට උදරයේ අපහසුතාවයන් වලට ලක් කරනවා. බඩ පිබීම වගේ. කෙනෙක්ට ආහාරයක් අසාත්මික වුණොත් අපි ඒ අඳුනා ගත යුතුයි. කොහොමද පුතේ අසාත්මික වෙච්ච කෙනෙක් අඳුනගන්නේ? ආහාරයක් අසාත්මික වෙලා තමයි මෙහෙම උනේ කියලා අපි අඳුනගන්නේ කොහොමද? ඔව්. කැසීම් ඇති වෙන්න පුළුවන්. පළු දැමීම් ඇති වෙන්න පුළුවන්. අසාත්මිකතාවයේ තියෙන ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඇස් රතු වෙන්න පුළුවන්. සොටු දියර ගලන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මෙම තත්ත මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒක නිසා ආහාරවල අසාත්මිකතාවයේ පිළිබඳ අපිට දැනුමක් තියෙන්න ඕන. එය අඳුනාගෙන තියෙන්න ඕන. සමහර වෙලාවට අවශ්‍ය අවස්ථාවලදී අපි ආහාර අසාත්මික සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. බහුලව අසාත්මික වෙන්න පුළුවන් ආහාර මොනවාද? මට මතකයි එක අවුරුද්දක මේ ප්‍රශ්නේ මේ විදිහටම අහලා තිබුණා. ෆුඩ් ඇලර්ජීස් කියන්නේ මොනවාද? අසාත්මිකතාවය කියන්නේ මොකක්ද? ලක්ෂණ මොනවාද? බහුල ආහාර ද්‍රව්‍ය මොනවාද? මොනවාද පුතේ? රටකජු, ඉස්සන්, කකුළුවන් බහුලව දකින්න පුළුවන් මේක අසාත්මික වෙන අය. කිරි, මාළු වර්ග, බිත්තර සමහරුන්ට අසාත්මික වෙනවා. ඌරු මස්, බේකන්, සෝයා බෝංචි, තක්කාලි, අන්නාසි, ඒ වගේම තමයි සමහර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හා වර්ණකාරක අඩංගු ආහාර සමහරුන්ට අසාත්මික වෙන්න පුළුවන්. අපි අසාත්මිකතාවේ වළක්වා ගන්න මොනවාද පුතේ කරන්න ඕන? අසාත්මිකතාවේ වළක්වා ගන්න අපි හැම වෙලාවෙම ආහාරයක් මිලදී ගද්දී පරිභෝජනය කරන්න ලෑස්ති වෙනකොට මොකද කරන්න ඕන? ආහාරයේ ලේබලයේ තියෙන තොරතුරු හොඳින් කියවලා අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය අතර අසාත්මිකතාවයට ලක්විය හැකි ඔබට අසාත්මිකතාවයට හෝ වෙන යම් කෙනෙකුට අසාත්මිකතාවයට ලක්වෙන ආහාර තියෙනවද කියලා හඳුනා ගැනීම කළ යුතුයි. විශේෂයෙන්ම පැකට් කළ, ටින් කළ, සකස් කළ ආහාර වලදී මේ ක්‍රමය උපයෝගී කරගන්න පුළුවන්. ඊළඟට අපි කොහේ හරි පිටතින් ආහාර ගන්නවනම් ඒ ආහාර සකස් කරනකොට අදාළ අසාත්මික ද්‍රව්‍ය යොදලා තියෙනවද කියලා පොඩ්ඩක් විමසා දැනගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉතාම භයානක තත්ත්වය අසාත්මිකතාවයක් පවතිනවනම් ඒ පිළිබඳව සඳහන් අත්පලඳනාවක් ලියවිල්ලක් නිතරම ළඟ තබා ගැනීම වැදගත් වෙනවා. තේරුණාද පුතේ? ඒ කියන්නේ ඔබ අවට ඉන්න පුද්ගලයන්ගේ දැනුවත්භාවයට හදිසි අවස්ථාවක මගතොටෙහිදී ගමනක් යනකොට ඔබට ආහාර අසාත්මික වුණොත් ඔබේ බසේ ඔබ ළඟින් යන කෙනා තඳුර ගන්න පුළුවන්. ඊළඟට පවුලේ කෙනෙකුට අසාත්මිකතාවයක් තියෙනවා නම් හදිසි අවස්ථාවක වෛද්‍යවරයෙකුට දැන්වීම සඳහා පවුලේ සියලු දෙනාම ඒ පිළිබඳ දැනුවත්භාවයකින් යුක්තව තිබිය යුතුයි. ඒ වගේම පුංචි දරුවෙකුට අසාත්මිකතාවයකින් පෙළෙනවා නම් මොකද කරන්න ඕන? ගුරුවරු ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕන. දරුවාගේ යහළුවන් ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕන. දෙමාපියන් ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕන. ඊළඟට නිරතුරුව ළඟ රැඳෙන වැඩිහිටියන් ඒ පිළිබඳව දැනුවත් කරලා තිබීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි යන්නේ ආහාරයේ පෝෂණ ගුණය රැකගන්න අපි මොකද කරන්න ඕන කියලා. අපි දන්නවා අපි ආහාරයේ පෝෂණ ගුණය රැකගන්න ඕන මොනටද? අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නත්, පෝෂණ ඌනතාවලින් වැළැක්වෙන්න. ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ඔබ ඉගෙනගත් පරිදි නිෂ්පාදනයේ ඉඳන් පරිභෝජනයේ දක්වාම විවිධායුරින් විනාශ වෙනවා පේනවා. ඒක හින්දා පෝෂණ ගුණය රැක ගන්න වැඩි දුරටත් ක්‍රියාමාර්ග ගත යුතුව පවතිනවා. මොනවාද පුතේ පෝෂණ ගුණය රැක ගන්න ඔයාලට කරන්න පුළුවන් දේවල්? දැන් හිතන්නකෝ, ඔබේ අම්මා මැල්ලුමක් හදනවා, පලා මැල්ලුමක්. මොකද මේකට කරන්නේ? කොළ ටික විතරක් දාලා ගන්නවද? නෑ. මේකට එකතු කරන අම්මා මොනවාද? පොල් එකතු කරනවා, ලුණු එකතු කරනවා, ලුණු කෑල්ලක් එකතු කරනවා. මේ එකතු කරපු ද්‍රව්‍ය තමයි ඉස්සෙල්ලාම පිසින්නේ. අවසානේ තමයි මැල්ලුම් ටික දාන්නේ. මැල්ලුම් ගොඩක් වෙලා තම්බනවද? නෑ. මැල්ලුම අඩු ගින්දරින් කොළපාට තියෙන විදිහට තමයි, කොළපාට වෙනස් නොවන විදිහට තමයි අම්මා ඔයාලට උයලා දෙන්නේ. මේකෙන් මොකද පුතේ වෙන්නේ? මැල්ලුමේ අඩංගු පෝෂණ ගුණය ආරක්ෂා වෙනවා. ඊළඟට හැම ආහාරයක්ම අපි අවම කාලයකින් පිස ගැනීම තමයි කරන්න ඕන. වර්ණය, පෝෂණ ගුණය, රසය කියන සියලු දේ මෙතුලින් ආරක්ෂා වෙනවා. මේ සඳහා අපිට පුළුවන් ප්‍රෙෂර් කුකර්, මයික්‍රෝවේව් උදුන් භාවිතා කරන්න.
අනෙක් කාරණා පුතේ කැල්සියම් වලින් යකඩ උරා ගැනීමේ හැකියාව අඩු කරනවා. ඒක නිසා අපි මොකද කරන්න ඕන? යකඩ සහ කැල්සියම් අඩංගු ආහාර එක්ක පිස නොගත යුතුයි. තේරුණාද? අනිත් කාරණාව ආහාර වර්ග කීපයක් එකට පිස ගැනීම මගින් එකම වේලකින් විවිධ පෝෂණයේ යුක්ත ආහාර අපිට ලබා ගන්න පුළුවන්. මොකද කරන්න පුළුවන්? බත පිසිනකොට අපිට පුළුවන් මුරුංග කොළ එක් කරන්න. එක්කලා තියෙනවද? එක්කලා බලන්නකො. කලවම් පලා මැල්ලුමක් හදන්න පුළුවන්. ඒතකොට විවිධ පලා වර්ගයක තියෙනවා. විවිධ පෝෂණ කොටස් තියෙනවා. හත් මාළුවක් හදන්න පුළුවන්. විවිධ එළවලු වර්ග තියෙනවා ඒකේ. තේරුණාද? දැන් ගෙදරනේ ඉන්නේ මේ දවස්වල. පොඩ්ඩක් හදලා බලන්න. සුප් වර්ග. අපි සුප් එකට බොහෝ එළවලු ಜಾති දානවා. එහෙම නේද? ඔව්. ඊට අමතරව වුණා මස් හරි මොනවාලු හරි ඒ වගේ ද්‍රව්‍යයක් යොදන්නත් පුළුවන්. ඒ වගේම ආහාරයට අපි කුළුබඩු වගේ දේවල් යොදනකොට මොකද වෙන්නේ? ආහාරේ ඖෂධීය වටිනාකමක් තියෙනවා. උදාහරණයක් විදිහට සුදු ලුණු, සූදුරු වගේ දේවල්. අනිත් එක තමයි බලගැන්වූ ආහාර. මොනවාද පුතේ මේ බලගැන්වූ ආහාර කියන්නේ? බලගැන්වූ ආහාර මගින් අමතර පෝෂ්‍ය පදාර්ථ එකතු වෙනවා. මොනවාද පුතේ බලගැන්වූ ආහාර කියන්නේ? අයඩින් එක් කරපු ලුණු, ඊළඟට විටමින් ඒ එක් කරපු තෙල් බලගන්නලා තියෙනවා. තවත් පෝෂණයේ පෝෂණ සංගතයකින් බලගන්නලා තියෙනවා මේ ආහාර. ඊළඟට මාෂ භෝග, ඒ වගේම ධාන්‍ය එකට පරිභෝජනය කිරීම මගින් මොකද වෙන්නේ? ඇමයිනෝ ආම්ල අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. මාෂ භෝග කියන්නේ මොනවටද පුතේ? පියලි දෙකක් සහිත ආහාර. මේවයි ධාන්‍ය එකට පරිභෝජනය කරහම මොකද වෙන්නේ? ඇමයිනෝ ආම්ල අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. අනිත් එක ආහාර වලට දෙහියෙක් කරනවා. අම්මා ගොටුකොළ සම්බලයක් හදලා මොකද කරන්නේ? දෙහි බින්දුවක් දානවා. මොකද්ද මේ කරන්නේ? විටමින් C එකතු කරන්නේ. අම්මා දන්නේ සමහරලාට මේ එකතු කරන්නේ විටමින් C කියලා. මේ එකතු කරන්නේ විටමින් C. ආචිත් එකතු කරන ආචිත් දන්නේ එකතු කරන්නේ විටමින් C කියලා. හැබැයි යාල යම් දෙයක් දැනගෙන හිටියා. විටමින් C වලින් මොකද කරන්නේ? යකඩ අවශෝෂණය වේගවත් කරනවා. අන්න ඒ කාරණාව නිසා තමයි මේගොල්ලෝ මොකද කරන්නේ? විටමින් C ආහාරයට, එහෙම නැත්නම් දෙහි ආහාරවලට එකතු කරන්නේ. ඒ වගේම මගේ පුතේ මේ දෙහි එකතු කරද්දි දැන් මතක් කරන්නකො බලන්න ආච්චි හදන කිරි හොද්ද. ඒ කිරි හොද්දට කොයි වෙලාවටද දෙහි දැම්මේ? අපේ ආච්චි නම් කිරි හොද්ද හදලා හැඳි ගාලා හැඳි ගාලා ලිපත් නිවලා තව චුට්ටක් හැඳි ගාලා ටිකක් නිවුනට පස්සේ තමයි දෙහි එකතු කරන්නේ. ඇයි පුතේ? උෂ්ණත්වයට විටමින් C විනාශ කරන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා වඩා හොඳ රස්නේ ගියාට පස්සේ දෙහි එකතු කිරීම තමයි. ඊළඟට සමහර ආහාරවලට උම්බලකඩ එකතු කරනවා. කිරි හොද්දට, ගොටුකොළ සම්බලේට උම්බලකඩ එකතු කරනවා. මොනවාද පුතේ උම්බලකඩවල තියෙන්නේ? යකඩ. යකඩ තියෙන්නේ. යකඩ එකතු කිරීම සඳහායි මේ උත්සාහ කරලා තියෙන්නේ. දැන් ඔයාලට ගෙදරින් ඉඳන් කල්පනා කරලා බලන්න පුළුවන්. කරලත් බලන්න පුළුවන්. පෝෂණ ගුණය රැකගන්න මේ දේවල් කරන්න පුළුවන්දයි කියලා. අත්හදලා බලන්න පුළුවන් නේද? ගෙදරනේ ඉන්නේ. එක එක දේවල් දාලා බලන්න පුළුවන්. ඔය දැන් මං කිව්ව විදිහට. හරි පුතේ. ඊළඟට අපි අවසාන වශයෙන් හොඳ ආහාර පරිභෝජනය ගැන කතා කරන්න යන්නේ. අපි ආහාර පරිභෝජනයේදී දැනගත යුතු ආහාර වර්ග කීපයක් තියෙනවා. මොනවාද පුතේ මේ? ස්වභාවික ආහාර. natural food. මේක කොහොමද තියෙන්නේ? ස්වභාවිකත්වය රැකෙන පරිදි ඉත අඩුවෙන් සකස් කරන ලද ආහාර. මේ වගේ කෘතිම වර්ණකාරක, රසකාරක, සුවඳකාරක කිසිවක් අඩංගු නැහැ. බොහොම ඉහළ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මේවා. ඒ වගේම තමයි පුතේ ස්වභාවික ආහාරවල ප්‍රතිඔක්ෂකාරක බහුලව පවතිනවා. ඒක නිසා පිළිකා වගේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. තන්තු, කෙඳි බහුලව පවතින ස්වභාවික ආහාරවල.
හැබැයි පුතේ මේ ස්වභාවික ආහාර පිසින්න බොහෝ වේලාවකට කරයි. කැපීම සිද්ධ කිරීම මගේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ශරීරයට සමහල්ලාට අහිතකර වෙන්න පුළුවන් නියමිත පෝෂක පදාත ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කාබනික පොහොර යොදන්නේ නැතුව රසායනික පොහොර යොදලා නම් අපි මේ ස්වභාවික ආහාර ගන්නෙ. ඒකත් සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. ඊළඟට පුතේ අනිත් තියෙන ආහාර වර්ගය තමයි පිරියම් කරන ලද ආහාර, ප්‍රොසෙස් ෆුඩ්. මොකද්ද මේ පිරියම් කරන ලද ආහාර කියන්නේ? කල් තබා ගන්න පුළුවන් විදිහට, එහෙමත් නැත්නම් භාවිතයට පහසු වන පරිදි සකසන ලද ආහාර. මේ ආහාරවල රසකාරක, වර්ණකාරක, සුවඳකාරක බහුලව දකින්න පුළුවන්. ඉතා ඉහළ කැලරි ප්‍රමාණයක් පැවතුණත් තන්තු සහ කෙදි ඉතා අඩු මට්ටමකින් පවතින්නේ. ඒක නිසා මෙම ආහාර භාවිතයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉතා වැඩි, විශේෂයෙන්ම බෝ නොවන රෝගවලට. ඊළඟට ෂණික ආහාර. ඊළඟ ආහාර වර්ග තමයි ෂණික ආහාර. එහෙම නැත්නම් මොනවාද? ෂණික ආහාර සහ නිසරු, එහෙම නැත්නම් නිෂ්ඵල ආහාර, ෆාස්ට් ෆුඩ් ඇන්ඩ් ජන්ක් ෆුඩ්. මොනවාද පුතේ ෂණික ආහාරයක් කියන්නේ? ෂණික ආහාරයක් කියන්නේ කෙටි කාලයක් තුලදී පරිභෝජනය සඳහා සූදානම් කරගත හැකි ලෙස පිළියෙල කරන ලද ආහාර වර්ග. මේවා කීප ආකාරකින් පවතින්න පුළුවන්. එකක් තමයි පිසින ලද ආහාර. මේවා කොහොමද හදන්නේ? ජලය එකතු කරාට පස්සේ පරිභෝජනයේ තත්ත්වයට පත් වෙනවා. මොනවාද? සමහර තේ වර්ග, කෝපි, කිරිපිටි, සුප් වර්ග. යම් යම් ද්‍රව්‍ය එකතු කරලා කෙටි පිසීමේ ක්‍රියාවලියකින් භාවිතයට ගන්න පුළුවන්. ඔයාලා දන්නව මොනවාද කියලා? ටක් ගාලා මතක් වෙනව මොනවාද? නූඩ්ලස්. ඒ වගේම පුතේ ෂණික ආහාර ලෙස පවතින සමහර ආහාර සෞඛ්‍යට සුදුසු වන අතර සමහර ආහාර වර්ග සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ ආහාර ගන්නකොට අපි ඒ වගේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. වැඩිපුර තේල්, සීනි අඩංගු වෙන වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙන, මෙහෙමයි පුතේ, වැඩිපුර තෙල් සීනි අඩංගු වෙන මේ ආහාර වලින් වැඩි ශක්ති ප්‍රමාණයක් අපිට ලැබුණා වුණාට අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බොහොම අඩුවෙන් තමයි ලැබෙන්නේ. සෞඛ්‍යයට අහිතකර එවැනි නිසරු ආහාර නිෂ්පර ආහාර ලෙස හඳුන්වනවා. මොනවාද? නිෂ්ඵල ආහාර ලෙස හඳුන්වනවා. ඒක නිසා පුතේ ෂණික ආහාර වලින් කාලය ඉතිර කරන්න, පිසීමේ පහසුව තකා මේ වගේ ෂණික ආහාර ලබා ගැනීම මතු කාලීනව ඔබෙත් ඔබේ පවුලේ සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒක නිසා පුතේ ආහාර සකස් කරද්දී, පරිභෝජනය කරද්දී අපි ලබාගත යුතු නොගත යුතු ආහාර පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. එහෙමනම් දරුවනේ, මම මේ යන්නේ අවසාන වශයෙන් ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. පොත තියෙනවා නම් ලියාගන්න. ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව යනු කුමක්ද? ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කුමක්ද? ඔබට පුළුවන් මේ සඳහා පිළිතුර මගේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ලබා දෙන්න. මගේ දුරකථන අංකය 0766 430 6836. මම නෙළුම් ටීචර්. එහෙනම් පුතේ, මම මේ දැස් වෙන්නේ ඔබෙන් සමුගන්න. ආයිබෝවන්.